විපිලේකනාදී පිළිගැනීම ගරුවක් ග්‍රාමත්තුම.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල පාර්ලිමේන්තු ප්‍රකාශන අංක 182, 183 සහ 184 ඇතුළත් මුදල් ආර්ථික ස්ථයිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජය ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් අමාත්‍ය
අරු කතානායකතුමනි, 2005 අංක 38 ධර්ම සංචාරක කටයුතු පිළිබඳ 26 වගන්ති යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශ මත සංචාරක සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 26 දිනැති අංක 23.42 ඇදීර 26 ධර්ම අතිවිශේෂ ගැසපත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ සංචාරක ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම දිලුම් අමුණුගම මැතිතුමා, ඇබ්සන්ට්. වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා, ඇබ්සන්ට්. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යුකේ සුමිත් උඩුකුඹුර මැතිතුමා, ධීවර මැතිතුමා පිළිතුරු දෙන්න.
කතානායකතුමනි, එකේ අයන්න ශීතාගාර සංඛ්‍යාව 12කි. A2 එම ශීතාගාර ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාල අනුරාධපුර මහනුවර බදුල්ල පොළොන්නරුව ගාල්ල සහ ගම්පා යන දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාපිතව පවතී. ආයන්න 3 ප්‍රධාන කාර්යාලය ශීතාගාර 4යි, ගාල්ල ශීතාගාර 3යි, අනුරාධපුර 1යි, මහනුවර 1යි, පොළොන්නරුව 1යි, බදුල්ල 1යි, ගම්පා 1යි, එකතුව 12යි. ආයන්න 1 ඉහත ශීතාගාර අතුරින් ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ පිහිටි මෙට්‍රික් ටොන් 250 යුත් ශීතාගාර 30 වසර 10ක දිගු කාලීන බදු පදනම යටතේ හැපිකුක් ලංකා සමාගම වෙත බදු දීමට කටයුතු කර ඇත. ආයන්න 2 එම ශීතාගාර සංකීර්ණ අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු අනුමැතිය මත ජාතික තරගකාරී ලන්සස් කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමයට බදු දීමට ක්‍රියා කර ඇත. ඇයන්න අදාළ නොවේ.
ධීවර මැතිතුමා පැමිණීම.
I was in the room when
මේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ලංකාවේ පාරිභෝජනය සඳහා විදේශ වලින් මාළු ආනයනය කරන්න කියලා දැනගන්න කැමතියි.
ගෞරව සභානායකර් අවர்களே, சமீபகாலமாக பரவலாக இவ்வாறான கதைகள் எழுப்பப்பட்டு வருகின்றன. இங்கு எங்களுடைய அமைச்சர் பொறுத்த வகையில் அந்த கடல் தொழில் ஸ்லான் ஃபிஷரிஸ் கோஆபரேஷனை பொறுத்த வகையில் எங்களுடைய நாட்டில் அறுவடை செய்யாத கடல் உணவுகள் அல்லது குறைந்த அளவில் அறுவடை செய்யக்கூடிய உணவுகளைத்தான் அவர்கள் வெளிநாட்டிலிருந்து இறக்குமதி செய்கின்றார்கள். குறிப்பாக இங்கே இலங்கையில் ஆஸ்பத்திரிகள், படத்தரப்பினர், அதை விட சிறை நிர்வாகம் இவ்வாறான இடங்களுக்கு ஒரு சட்டப்பிரமாணம் ஒரு குறிப்பிட்ட அளவு தான் ஒவ்வொருத்தருக்கும் கொடுக்க வேண்டும் என்ற படியினால் இவ்வாறான மீன்களை இறக்குமதி செய்தால்தான் அதை சுத்தப்படுத்துவதற்கும் பங்கு போடுவதற்கும் இலகுவாக இருக்கும் என்ற வகையில் அவர்கள் இறக்குமதி செய்திருக்கின்றார்கள். ஆனால் நாங்கள் இது தொடர்பாக சம்பந்தப்பட்ட திணைக்களங்களோடு கலந்துரையாடி கொண்டிருக்கின்றோம். உள்நாட்டில் அறுவடை செய்யப்படுகின்ற இந்த கடல் உணவுகளை எவ்வாறு பங்கிடலாம் என்ற ஒரு கலந்துரையாடல் போய்கொண்டிருக்கின்றது.
கரு அமாத்தியத்துமணி அப்பே ரட்ட விசாலம் பிரச்சனையாக்குனே டாலர் ஹிககம பௌகிய கால நோயக் பிரச்சனை அப்படி மூண தின்னு சித்தவுனா மே பிரச்சனை நிசா இது எத்தகொட்ட லங்காவ கியானே தூபதக் ஹத்தர வட்டையும் மூத தியன்னே இது அப்பி தவ தவத் விதேச அட்டவலி மே மத்ஸ்யான் கென்னலவனாங் ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් අපි ඉල්ලා හිටිනවා ඉතාම කඩිනමින් මේ ප්‍රශ්නේ විසඳන්න වගකීතු අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමාගෙන් අපි තවත් ඉතිහාසයේ විදියට වැරදි තීන්දුවක් අරන් වැඩ කරන්නේ නැතුව අලුත් විදියට හිතලා මේ ප්‍රශ්න ගැටලුවට විසඳා යුතුයි කියන පණිවිඩය ඔබතුමාට ලබා දෙමින් මේ සඳහා විසඳුමක් තියෙනවද ඉදිරියේදී?
நிச்சயமாக உங்களுடைய கருத்து தான் என்னுடைய கருத்தும். ஆனால் இப்போ சமீபத்தில் ரெண்டு தரமான மீன்கள் இறக்குமதி செய்யப்பட்டன, ஒன்று கொப்ரா மற்ற தலப்பத். இந்த இரண்டும் வந்து இந்த நாட்டில் அறுவடை செய்வது மிக குறைவு, அந்த வகையில் தான் இவை இறக்குமதி செய்யப்பட்டிருக்கின்றன. இருந்தாலும் நான் ஏற்கனவே சொன்னது போல உள்ளூரில் அறுவடை செய்யக்கூடிய மீனினங்களை எவ்வாறு நாங்கள் இந்த நிறுவனங்களுக்கு, அரசு நிறுவனங்களுக்கு பங்கிட்டு கொடுக்கலாம் என்றதில் நாங்கள் கூடி அக்கறை செலுத்துகின்றோம். நன்றி.
கருகுத்தாலே துணி சுமித் மந்திரி துமார் சூதிமந்த கரு அமாத்துணி மம்மே பிரஷ்னைய மத்துக்கரானே மே தினவில் தமாய் பாசால்வல දරුවන් ඇතුළත් කර ගැනීමේ කාරණේ සිද්ධ වෙන්නේ බොහොමයක් වෙලාවට. ඔබතුමා දන්නවා ඔබතුමා නායකත්වය දෙන මේ ධීවර ප්‍රජාව වැඩි දිනෙක ලංකාව පුරාම ලංකාව වටේම ඉන්න ධීවර ප්‍රජාව බොහොමයක් දෙනෙක්ට ළමෙක්ව පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය නියමිත ලිපි ලේඛන නැහැ එයාට. ඒ කියන්නේ සමහරට අනුමත පිඹුරක්, වඩි පණං අංකයක් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පැල්පත්වල තියෙන ලයිට් වතුර විතරයි. එතකොට ළඟම පාසලකට ඇතුළත් කරන්න යද්දී මේ දරුවන්ට මේ දෙමාපියෝ මේ ධීවරයෝ විශාල ප්‍රශ්නයකට මුහුණ පානවා. ඉතින් මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් ඉන්නවා, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ ධීවර ප්‍රජාවට සාමාන්‍ය දරුවන් පාසල් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය හරහා ඒ අයට යම් සහනයක් ලබා දෙන්න යම් ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව තුළ සිද්ධ කරන්න පුළුවන් නම් වඩා උචිතයි කියන කාරණය සහ ඔබතුමා ඒ සම්බන්ධයෙන් යම් යම් පියවරක් අරගෙන තියෙනවා. එය මේ ගරු ස්වභාවට දන්නව නිසා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ඉංගලන්ඩ්ගේ ගෞරව அமைச்சர் சுசில் பிரேமசந்த் அவர்கள் இருக்கின்றார்கள். அவரோடு நாங்கள் இதுரபாக கலந்துரையாடி அந்த பிரச்சனைக்கு தீர்வு காணுவோம். அதே போல ஏற்கனவே இவ்வாறான பிரச்சனைகள் வருகின்ற பொழுது எங்களுடைய கடற்தொழில் திணைக்கள அதிகாரிகளை அவர்கள் தொடர்பு கொண்டால் அவர்களுக்கு கூடாக நாங்கள் கடந்த காலங்களில் அதை செய்து வந்திருக்கின்றோம். எதிர்கால நல்லது இந்த இன்றைக்கு இந்த கேள்வியை எழுப்பியதற்கு நான் உங்களுக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். நாங்கள் நிகழ்காலத்திலும் எதிர்காலத்திலும் அதை நிச்சயம் கருத்தில் எடுத்துக்கொள்வோம்.
ஹேஷா விதானகி மந்திரிதுமா தூங்கன பிரச்சனைய அசோக் கபி சிங் கரு வைத்திய காவிந்த ஜெயவர்தன மெத்துவா பிரஸ்னாங்க ஹத்தர
மகானோ கரு கதானகத்து
அதிகாரிய மெத்துவா
கரு கதானகத்து மணி அளவினி பிரஸ்னைய அயன் எக்க 2023 ஜனவரி மாச 12 தின அயன் தெக்க එම නඩු තීන්දුව මගින් පහත නම් සඳහන් පුජ්‍යලයන්ගේ වගකීම් පැහැරහැරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නිකුත් කර ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා ලිපිණය සඳහන් හිටපු ජනාධිපති, පූජිත ජයසුන්දර මහතා ලිපිණය සඳහන් හිටපු පොලිස්පති, නිලන්ත ජයවර්ධන මහතා ලිපිණය සඳහන් බුද්ධි සේවා ප්‍රධානි, හේමසිරි ප්‍රනන්දු මහතා ලිපිණය සඳහන් හිටපු ආරක්ෂක ලේකම්, සිසිර මෙන්ඩිස් මහතා ලිපිණය සඳහන් ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානි සහ රජය රෝමන් 3 අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂයපතයට අයත් නොවේ. රෝමන් 4 අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂයපතයට අයත් නොවේ. ආයන්න පැන නොනගි.
ගරු ඇමතුමා, බෙවින් මිස්තුතියි ඒ පිළිතුරු ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දන්නවා පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබඳව අපි සියලු දෙනාම දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා. මේ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා. විශේෂයෙන්ම පාස්කු විරුදින ත්‍රස්ත ප්‍රහාරයට කලින් මේ ගරු සභාවට දැනුම් දුන්නේ විශේෂයෙන්ම ISIS පුහුණුව ලබාපු පුද්ගලයන් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා ඔබතුමා ගරු ඇමතුමා. එතකොට ඒ අවස්ථාවේදී අපි කවුරුත් දැනන් හිටියේ නැහැ එවැනි පරිසරයක් රට තුල තිබුණා කියලා. මේ ප්‍රහාරයෙන් ජීවිත 300ක් මිය ගිහිල්ලා තියෙනවා. 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබලා තියෙනවා. තාමත් ඒ අයට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. හැබැයි ගරු ඇමතුමා මගේ දෙවැනි ප්‍රශ්නේ අනුව විශේෂයෙන්ම මේ තනතුරු වල ඉන්න දැන් නිලන්ත ජයවර්ධන මං හිතන්නේ තාමත් ඉහළ පොලිසිය තනතුරක කටයුතු කරනවා. එතකොට දැන් මේ පරීක්ෂණ තාම සිදු වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා දැන් මේ වන විට ඒ ක්‍රියාමාර්ග සිදු වෙමින් පවතිනවා. අපි අහලා තියෙන්නේ ගරු ඇමතුමා මේ වගේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් පොලිසියේ ඉඳිද්දි මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නකොට ඒකට බාධාවක් ඇති වෙන්න පුළුවන් නේද? මොකද මේ පාස්කු ප්‍රහාරය සිදු වෙන අවස්ථාවේදීත් ඒ තනතුරවලම හිටපු අය මේ පරීක්ෂණ සිදු වෙනකොටත් ඒ තනතුරවලම ඉන්නවා ගරු ඇමතුමා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ විග්‍රහයක් දැනගන්න කැමති ගරු ඇමතුමා.
රු කතානායකතුමනි, පාස්කු ප්‍රහාරය සම්බන්ධව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මගින් පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව නිර්දේශ සහිත වාර්තාවක් ලබා දීලා තිබෙනවා. පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂා කරලා ඒ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දීලා තිබෙනවා. ඉතින් මේ කරුණු සියල්ල සලකා බලලා නීතිපතිවරයා මේ වන විට ඉන්ඩයික්ම නදි චෝදනා පත්‍ර 42ක් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. කොළඹ සහනිකුත් මහාධිකරණ වලට ඒ අනුව චූදිතයෝ 79 දෙනෙක් මේ වන විට ඒ නඩු විභාග වලට භාජනය වෙමින් සිටිනවා. සමහර උදවිය අප තබලා එළියේ ඉන්නේ අප කොන්දේසි මත, සමහර උදවිය තාමත් රිමාන්ඩ් බාරේ ඉන්නේ. අධිකරණ තීන්දුව සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරපු විදිහට ඊට සම්බන්ධයයි චෝදනා ලැබපු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම ඒ අදාළ අංශවලට අයිති කාර්යයක්. අධිකරණ අමාත්‍යාංශයට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.
ගරු ඇමතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම දැන් මේ වන විට මේ පුද්ගලයන් අපි දැක්කා විශේෂයෙන්ම ඔබ කිව්වා ආකාරයට අප ලබලා කණ්ඩායමක් මේට සම්බන්ධ වෙච්ච අය එළියේ ඉන්නවා. ඒ වගේම තවත් පිරිසක් තාම බන්ධනාගාර ගත වෙලා තිබෙනවා. ඒ වගේම දැන් අපි දැනගන්න කැමති මේ වෙනකොට මේ නඩු අවසන් වෙලා තියෙනවද? තවත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තියෙන නඩුවේ අපි දැක්ක දැන් අර යම් කිසි පිරිසකට වන්දි ලබා දෙන්න තීන්දු කළා. දැන් ඒකෙන් පස්සේ ගරු ඇමතුමා ඒ නිලධාරීන් සහ ඒ දේශපාලන අධිකාරිය කිව්වා අපිට සල්ලි නැහැ කියලා. ඊට පස්සේ මේක තවත් කල් ගියා. දැන් ඒ වගේ මේ නඩු තවදුරටත් කල්යයිද? මේ වින්දිතයන්ට වන්දි ලැබෙන්නෙත් නැහැ, සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නෙත් නැහැ, වරදිකරුවන්ට දඬුවම් දෙන්නෙත් නැහැ. එතනින් ගියාපුවම පාස්කු ප්‍රහාරයට ලක් වෙලා දැන් අවුරුදු 4කට ආසන්න කාලයක් වෙනවා. මේ ආණ්ඩුවේ ආයු කාලයේ තවසන් වේගන යනවා. ඉතින් ගරු ඇමතුමා මේ පිළිබඳව පොඩි දැනුම් දීමක් කරන්න පුළුවන්
නම්? ගරු කතානායකතුමනි, රජයේ මගින් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීමක් ක්‍රියාත්මක කළා. ඊට අමතර ලෙස මම කලින් කියපු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව නියෝග කරලා තිබෙනවා අපගේ හානිපූර්ණ කාර්යාලය මගින් වන්දි ගෙවීම සඳහා මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්න කියලා එම මූලික අයිතිවාසිකම් නඩුවේ සමහර වගඋත්තරකරුවන්ට. ඒ අනුව ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කරලා තියෙනවා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කරන්න කියලා. එම මුදලෙන් එතුමා මිලියන 15ක මුදලක් තැන්පත් කරලා තිබෙනවා. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාට රුපියල් මිලියන 75ක් ගෙවන්න නියෝග කරලා තිබෙනවා. ඒ වගේම නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිතුමාට මිලියන 75ක්, හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාට මිලියන 50ක්, සිසිර මෙන්ඩිස් පොලිස් නිලධාරියාට මිලියන 10ක් වශයෙන් සහ රජය විසින් රුපියල් මිලියනයක්. ඒ අතරින් මුදල් ගෙවලා තිබෙනවා රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 1යි, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මිලියන 15යි, හේමසිරි ප්‍රනාන්දු මහත්මයා මිලියන 5යි, සිසිර මෙන්ඩිස් මහත්මයා මිලියන 10යි, පූජිත ජයසුන්දර මහත්මයා 1,725,588, නිලන්ත ජයවර්ධන මහත්මයා මිලියන 4.1ක්, ඒ අනුව නියෝග කළේ මිලියන 311ක් එවන්න කියලා. එයින් 36,825,588.87, ඒ කියන්නේ 3,68,25,88 මුදලක් මේ වෙනකොට හානිපූර්ණ කාර්යාලයට ලැබිලා තියෙනවා. හානිපූර්ණ කාර්යාලය විසින් ගෙවීමේ ක්‍රමවේදයක් හදලා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මුදල් සියල්ල ලැබුණාට පස්සේ තමයි ගෙවන්නට වෙන්නේ. මාධිකරණවල පවතින අධිචෝදනා පත්‍ර සම්බන්ධව අපි නීතිපතිතුමාට ඉල්ලීමක් කරලා තියෙනවා. අධිකරණ සේවා කොමිසමටත් ඉල්ලීමක් කරලා ඒ නඩුවලට ප්‍රමුඛතාවය ලබලා හැකිතාක් ඉක්මනට මේ නඩු ටික විසඳලා දෙන්න කියලා.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න රෝහිණි කුමාරි ජයරත්නමැතිනි.
ගරු ඇමතිතුමා, මේක පාස්කු ප්‍රහාරය ගැන නම් නෙවෙයි, නමුත් වර්තමානයේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයක්, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ. මේ රටේ ගුරුවරු 40,000කට ආසන්න ප්‍රමාණයක හිඟයක් තියෙනවා. දැන් මේක විසඳ ගන්න බැරුව අධ්‍යාපන ඇමතිතුමාත් ලොකු ප්‍රශ්නයක ඉන්නවා. මොකද නඩු ගණනාවක් වැටිලා තියෙනවා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්. දැන් මේ නඩු කල්යනවා, ඒවත් එක්ක මේ රටේ ඡන්දයිතියවත් නැති, හඬක් නගන්නට බැරි දරුවෝ විශාල ප්‍රමාණයක් අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ නඩු ඉක්මන් කරලා විශේෂ ප්‍රමුඛතාවයක් හරි දීලා මේක කරලා දෙන්න. ඉක්මනට මේ නඩු ටිකට ඔව් හෝ බෑ දෙකනේ අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ දාලා තියෙන එකට බඳවා ගන්න පුළුවන්ද, බඳවා ගන්න බැරිද? ඒ තීන්දුව ඉක්මනින්ම දෙනවා නම් හොඳයි. මොකද දරුවන්ගේ කාලය දැන් අවුරුද්දක් ගිහින් තියෙනවා ගුරුවරු නැතුව. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය මේ සඳහා යොමු කරනවා. එහෙම නැත්නම් මේ පාඩුව හැමදාම අර හඬක් නැති දරුවන්ට තනියෙන් විඳ ගන්න වෙලා තියෙනවා.
ගරු කතානායකතුමනි, ඒ පිළිබඳව මම අධිකරණයේ කියන කාරණය ගැන විතරක් කතා කරන්නම්. ගරු අධ්‍යාපනතුමා ඉදිරියට අවශ්‍ය නම් පිළිතුරු දෙයි. අධ්‍යාපන ඇමතිවරයාත් ඉතාමත්ම බරපතල අසීරුතාවයකට පත් වෙලා හිටිය පහුගිය දිනවල අවුරුදු 4-5ක් තිස්සේ විදුහල්පතිවරු පත් කරගන්න බැරුව නඩු විශාල සංඛ්‍යාවක් තිබුණා. සමහර වෙලාවට එක අධිකරණයකින් බඳවගන්නේ කියලා දෙනකොට අනිත් අධිකරණයෙන් තව එක තහනම් කරනවා. අගවිනිසුතුමා ඉදිරියේ නඩුව සමතයකට පත් වුණාට පස්සේ තව කෙනෙක් නඩු දාපුවම ඒකත් තහනම් කරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව නීතිපතිතුමා දිගින් දිගටම මැදිහත් වෙලා අධ්‍යාපන ගරු ඇමතිතුමත් විශාල පරිශ්‍රමයක් දරලා ඒ නඩු සියල්ල එක අධිකරණයකට ගෙනල්ලා සාකච්ඡා කරලා සියලු පාර්ශ්ව එකඟතාවය අනුව සමතයකට පත් කරලා දැන් ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. ඒක විදුහල්පතිවරු පත් කිරීම ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබතුමා ඉදිරිපත් කරපු අනිකුත් නඩු කාරණා පිළිබඳ ඇත්ත වශයෙන් මට දැනීමක් නැහැ. මම ගරු අධ්‍යාපන ඇමතිතුමාත් එක්ක කතා කරලා ඒ තොරතුරු ලබාගෙන අපිට අධිකරණයට කියන්න බෑ හවල් දී කරන්න, හවල් දිනයට ගන්න කියලා. නමුත් අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් අධිකරණ සේවා කොමිෂන් සභාවට ඒ පිළිබඳව නියෝගයක් නිකුත් කරන්න කියලා, ඒවා විභාග වෙන අධිකරණවලට ඒ පිළිබඳව ප්‍රමුඛතාවයක් ලබා දීලා ඉක්මනට නඩු විසඳලා තීන්දුවක් දෙන්න කියලා. ඒ සම්බන්ධව නීතිපතිවරයාගේ මැදිහත් වීමත් මම ඒ ආකාරයට කරවන්නම්.
එක්ටප් වහම ඇතුමා ඔබතුමාගේ ප්‍රශ්නයත් එක්ක ඒකම අහගන්න.
ගරු කතානායකතුමා, ඇමතිතුමා ඉන්න අවස්ථාවේදී මොකද පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතා කරද්දී මෑතකදී වෙච්ච සිද්ධිය තමයි චැනල් ෆෝ සිද්ධිය. චැනල් ෆෝ සිද්ධිය මෑතකදී ආපු ප්‍රශ්නේ. ඒ සිද්ධියට තේරිකාරක සභාවක් එහෙම නැත්නම් මේ ගැන පරීක්ෂණ කරන්න කමිටුවක් හැටියට ජනාධිපතිතුමා පත් කිරීමක් කරා. එතකොට ඒ වැඩපිළිවෙල කොතෙක් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද, ක්‍රියාත්මක වෙලා නැද්ද කියන එක මම හිතන්නේ ජනතාව දැනගන්න ඕන. කරුණා කරලා ඒ ගැන ගැම්සි කරුණක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි.
ගරු කතානායකතුමනි, පාස්කු ප්‍රහාරය සම්බන්ධව පළමු වින්දිතයා වුණේ මම. මටත් තාම සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. අවුරුදු 2.5ක් තිස්සේ මේ රටේ ලේ දකින්න ආස ත්‍රස්තවාදී කියලා පත්තරවල පිටු ගණන් 100,000ක ලියලා විශාල ප්‍රහාරයක් මට ඉරෙහිවත් දියත් කළා. නමුත් ඒක ගැන මට ගැටලුවක් නැහැ. මට ඒක දරා ගන්න පුළුවන්. දැන් ඔබතුමා කියපු ඔය චැනල් පෝ සිද්ධියට අදාළ කාරණය මේ නඩු හබ පවතින අතරතුර මතුවෙච්ච කාරණයක්. ඒ පිළිබඳව නීතිපතිවරයාට කරුණු සොයමින් සිටිනවා. ඊට අමතර ලෙස තමයි පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත් කරන්න තීරණය කළේ. ඒ තේරීම්කාරක සභාව පිළිබඳව මට තාම මට අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් අපි සොයලා බලල ඕන කරුණු කියන්න.
ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න.
ප්‍රගතානකතුමා මම අහන ප්‍රශ්න.
කම්කරු ඇමතුමා
වේ
සභානායකතුමා කම්කරු ඇමතුමා සභානායකතුමා ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔබතුමා.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුතුමා අද අධිකරණයේ කටයුත්තකට සහභාගී වෙලා තියෙන නිසා පිළිතුරු ලබා දීලා තියෙනවා. අතුරු ප්‍රශ්නක් ඉදිරිපත් කරොත් මම ඔබතුමාට ඒක ඇමතුමාට යොමු කරන්න කටයුතු කරන්නම්. පිළිතුරු
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ සෑහෙන කාලෙක ඉඳලා තිබෙන නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා මේ ප්‍රශ්නේ පිළිතුරු ලබා දෙන්න. මට අතුරු ප්‍රශ්නත් අහන්න දෙන්න. පස්සේ අමාත්‍යතුමාලා දෙපළගෙන් කවුරු හරි ආවට පස්සේ මට පිළිතුරක් ලබා දෙන්න. හැබැයි මට ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලනවා.
ඔව්.
මේක ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ අහන පළවෙනි අවස්ථාව අහන එකක්. ඒකයි මම කිව්වේ ඕනනම් කල් ගන්න පුළුවන් ඔබතුමාට. ඕනනම් අතුරු ප්‍රශ්නේ එතුමාගේ ඉදිරියේම අහනවා නම් නැත්නම් ඉදිරිපත් කරන්න.
ප්‍රශ්නෙට පිළිතුර ඉදිරිපත් කරන්න කල්පනා කරලා එතකොට ඊට පස්සේ මම අතුරු ප්‍රශ්න ටිකක් අහන්නම්. ඊට පස්සේ ගරු අමතුමාලා ආවට පස්සේ ඒකට පිළිතුර ලබා දෙයි.
අයන්න එක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ශ්‍රී ලංකා ආගමික විද්‍යාව දෙපාර්තමේන්තු මගින් ලබා දෙන දත්ත කැළපීම අනුව 2023/10/31 වන දින වෙන විට විදේශ රටවල සේවය කරන අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 101 පමණ වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඇති පුද්ගල දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඇති පුද්ගලයන්ගේ දත්ත ශ්‍රී ලංකා ආගමික විද්‍යාව දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන දත්ත ගැල්පීම අනුව 2023/10/31 වන දින වන විට වැඩිම ශ්‍රී ලංකා ශ්‍රමිකයන් පිරිස සිටින රට ක්වේට් වන අතර සෙහෙවි නිතර ශ්‍රමික සංඛ්‍යාව ආසන්න වශයෙන් 232,170ක් වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒ කාරණාම කියලා 2023/10/31 ගැලපීම අනුව රටවල් 21ක ආසන්න වශයෙන් එක් ශ්‍රමිකයෝ බැගින් සේවයේ නිරත වන සිටින අතර එම තොරතුරු ඇමනුමංක එකෙහි සඳහන් වේ. 2023/10/31 වන දින වෙනත රටවල සේවයේ නිරත වන ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳව කාණ්ඩ වශයෙන් වන තොරතුරු ඇමනුම් එකෙහි සඳහන් වේ. කරු මන්ත්‍රීතුමා ලොකු මේකක් තියෙන එක සභාගත කරන්න. ඒකේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් රටවල් 49ක විදේශ දූත මණ්ඩල පිහිටවා ඇති අතර එම අමාත්‍යාංශ මගින් ඒකී රටවල සමග තානාපති සම්බන්ධතාවත් පවත්වනු ලබයි. ඇමනුම අංක 2 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් රැකීරක්ෂා සුපසාධන අංශයන් පිහිටවා ඇති තානාපති කාර්යාල, කොන්සල් ජෙනරල් කාර්යාල, මහ කොමසාරිස් කාර්යාලයන් 15ක් ඔස්සේ තානාපති සම්බන්ධතා පවත්වනු ලබයි. ඒකී රටවලට පරිභාරු එක් එක් රාජ්‍ය වෙත විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සැලකිල්ලට ගනිමින් රැකී රක්ෂා සුපසාධන අංශය පිහිටීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකනු ලැබේ. 4 එකට පිළිතුර ඔව්. 5 පිළිතුර විදේශ දූත මණ්ඩල පිහිටවා හා පවත්වාගෙන යාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විජයපතේට අයත් වුවද විදේශගතව සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුපසාධන ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකී දූත මණ්ඩලයේ පිහිටවා ඇති රැකී රක්ෂා සුපසාධන අංශය මගින් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් මේ වන විට දූත මණ්ඩල පිහිටුව ඇති ජපානය හා රුමේනියාවේ රැකී රක්ෂා හා සුපසාධන අංශයන් පිහිටුවීමට කටයුතු කරමින් පවතී. ඇය යන්න නොයසම් මන්ද පැන නොනගී.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ විශේෂ දූත මණ්ඩල ගැන කතා කරනවා තානාපති සේවි. අපි දන්නවා බොහෝ තානාපති කාර්යාලවල අඩුපාඩු රාශියක් තියෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ සුබසාධනය වෙනුවෙනුත්, ඒ වගේම එයට රජයක් විදිහට කළ යුතු වගකීම් කොටස ඉෂ්ට කරන්න තියෙන ආයතනය හැටියට එතනදී බොහෝ අවිරතා සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධව තාම අපි දකින්නේ නැහැ විදේශ නියුක්ති කාර්යාංශය විශේෂ මැදිහත් වීමකින් යම් සමීක්ෂණයක් හෝ යම් කිසි සුවබැලීමක් කරලා ඒකට අවශ්‍ය කරන විසඳුම් හැටියට අලුත් නිර්ණායකයන් හෝ මොනවා හෝ හඳුන්වා දීමක් සිදු කරනවා. ඉතින් මේ නිසා ශ්‍රී ලංකාව ගැන විශාල වශයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයා ඉතාමත්ම බරපතල විදිහට කලකිරීමට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපේ සම්බන්ධතාවය නැති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව ගනු ලබන විශේෂ ක්‍රියාමාර්ගයක් ගැන මට කතා කරන්න අවස්ථාව තමයි තිබුණේ. ඉතින් ඒකට අමාත්‍යතුමාලා දෙපළම නැති නිසා ඒක අවස්ථාව නැහැ. මම ප්‍රශ්නයක් ඇටියට අහනවා ඒ ගැන අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම්ද නැද්ද කියලා. ඒ පළවෙනි අතුරු ප්‍රශ්නේ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ මොහොතේදී ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් එක පැත්තකින් ඉතාමත්ම අමාරු රැකියාවක යෙදිලා ඉන්නේ. මේ රට වෙනුවෙන් තමයි ඒ අය වැඩ කරන්නේ. ඒ අය වෙන විදේශ විනිමය තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ අය වෙනුවෙන් මම හිතනවා තානාපති කාර්යාල යම් කිසි හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා කියලා අහන්න ලැබුණා. ඒ වගේම අපේ ප්‍රදේශයේ වෙන්නප්පුවේ කෙනෙක් තමයි වෙඩි වැදිලා දෙවෙනි වතාවට වෙඩි වැදිලා ලංකාවට ගෙනාවේ. ඒ මරණයට මම සහභාගී වුණා. හැබැයි එතනදී අහන්න ලැබුණා ඊශ්‍රායලයෙන් ඒ අවශ්‍ය කරන පහසුකම් සියල්ලම සලසනවා කියලා. මට දැනගන්න කැමති ඒ පහසුකම් සලසන වැඩපිළිවෙලට මැදිහත් වීම කොප්පණද කියන එක සහ ඒ වගේම ඊශ්‍රායලයෙන් අලුතෙන් ලබා දීලා තියෙනවා රැකියා 10,000ක් විශේෂයෙන්ම කුසිකාර්මික අංශය සඳහා. ඒ කුසිකාර්මික අංශය සඳහා රැකියා ලබා දීමේදී ඊශ්‍රායලයේ වෙසෙන සමහර වීසා නැති උදවිය ඒ අය විශේෂ බලපෑමක් කරනවා තානාපති කාර්යාලයට සම්බන්ධ වෙලා ඒ රැකියා ටික ඒ අයට ලබා දෙන්න කියලා. මම හිතන එක යුතුකමක් එක ලබා දෙන එක. මොකද වීසා නැතුව යුද්ධකටත් මුහුණ දෙමින් ඒ රටේ ඉන්න අයට වීසා බලපත්‍රයක් ලබා ගන්න රැකියා අවස්ථාවක් ලබා දෙනවා නම් ඒක විශේෂ වැදගත්කමක් වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවටත් ඒක මම හිතන්නේ වගකීමක් හැටියට දරන සිද්ධ වෙලා තියෙන නිසා මට අහන්න ඕන දෙවෙනි ප්‍රශ්නේ හැටියට ඊශ්‍රායලයේ සිද්ධ වෙන කරුණු කාරණා සම්බන්ධව වාර්තාවක් මේ ගෞරවනීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා. බොහොම ස්තුතියි.
දෙවන වටය දෙවන ප්‍රශ්නය ඒෂා විතානගේ මැතිතුමාගේ ප්‍රශ්නය කවුරුර යන්. සභාගත කරන ඇමැතුමා ප්‍රශ්නය කවුරුත් ඇහුවේ නෑ
නේද?
තුන්වන ප්‍රශ්නය අශෝක කබේසිංහ මැතිතුමාගේ ප්‍රශ්නේ ප්‍රවාහන මහාමාර්ග මැතිතුමා.
මම සභාගත කරනවා විස්තරාත්මක ලේඛනයක් තියෙන්නේ සභාගත කරනවා.
බොහොම ස්තුතියි. 27-2 ඇතුලේ ප්‍රශ්නේ විපක්ෂ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තිය ප්‍රකාරව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කර ගැනීම උදෙසා පවතින රජය විසින් වාර්ෂිකව විසර්ජන 50 කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම නීත්‍යානුකූල මෙන්ම සම්ප්‍රදායික කර්තව්‍යයක් වෙලා තිබෙනවා. නමුත් විසර්ජන 50 කෙටුම්පතක් ඉදිරිපත් කොට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම තුළින් පමණක් රජයේක වගකීම අවසන් වන්නේ නැහැ. එම විසර්ජන 50 කෙටුම්පත තුළින් රජයේ සිදු කරනු ලැබූ යෝජනා ඒ පරිද්දෙන්ම ඉටු කිරීමට රජය හා රාජ්‍ය නිලධාරීන් වග බලා ගත යුතු වෙනවා. එනම් එම යෝජනා සිදුවන්නේද නොවන්නේද හා එහි ප්‍රගතිය කෙබඳුද යන්න වාර්තා කිරීමද ඔවුන්ගේ වගකීමේ කොටසක් වෙනවා. එසේ වුවත් වත්මන් රජයේ පසුගිය 2023 අයවැය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා අද වන විට ඉටු කර ඇති බවක් නම් පේන්නට නැහැ. එසේම රජයේ නව වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැයේ සාර්ථකත්වය අපේක්ෂා කළ හැකි වන්නේ පසුගිය අයවැය යෝජනා වලින් රජයේ ඉටු කළ කාර්යයන්හි ප්‍රගතියේ ප්‍රමාණයටයි. එනිසා මේ මාතෘකාව කේන්ද්‍ර කරගෙන මම ප්‍රශ්න කිහිපයක් අහනවා. 2023 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කළ අයවැය මගින් කොපමණ අයවැය යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේද? එම යෝජනා කවරේද? එම එක් එක් යෝජනා සඳහා අනුමත කරනු ලැබූ ප්‍රතිපාදන කොපමණද? ඒ සඳහා වගකිව යුතු අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වශයෙන් එම යෝජනා වර්ග කොට වෙන්වෙන්ව ඉදිරිපත් කරන්නේද? අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මැනවැලීම සිදු කරන්නේ කවර ආයතනයකින්? එම ආයතනය විසින් පසුගිය 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවේද? එම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ රජයේ පසුගිය වසරේ අයවැය කතාවෙහි අංක 71 මගින් අයවැය යෝජනා අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරනු ලබන බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එම කාර්ය සාධන බලකාය මේ වන විට පිහිටුවා ඇද්ද? එසේනම් ඒ සඳහා පත්කොට ඇති නිලධාරීන් කවුරුන්ද? ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? මෙහි ප්‍රගතිය කෙබඳු? පසුගිය අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා තුළින් අද වන විට යෝජිත පරිදිම අවසන් කළ යෝජනා ඇද්ද? ඒ මොනවාද? එම යෝජනා සඳහා අයවැය මගින් කොපමණ ප්‍රතිපාදන වෙන්කර තිබුණේද? යෝජනා අවසන් කිරීමේදී කොපමණ මුදලක් වැය වුණේද? එය සමස්ත අයවැයෙන් කොපමණ ප්‍රතිශතයක්? අද වන විට අර්ධ වශයෙන් ඉටු කර ඇති යෝජනා තිබේද? ඒ කවරේද? එම යෝජනා සඳහා වෙන්කළ ප්‍රතිපාදන ප්‍රමාණය සහ මේ වන විට වැය කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද? දැනට කිසිදු අයුරකින් ආරම්භ නොකළ යෝජනා ඇද්ද? ඒ මොනවාද? එම එක් එක් යෝජනා ඉටු කිරීමට නොහැකි වූ හේතු කවරේද? වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයක් තුළින් පසුගිය අයවැය විශේෂිත යෝජනා 50ක්, මම මේ පසුගිය අයවැය කියන්නේ 2022 අයවැය කතාව 2023 සඳහා ඉදිරිපත් වූ යෝජනා. වෙරිටේ රිසර්ච් ආයතනය සමීක්ෂණකින් පසුව කියනවා විශේෂිත යෝජනා 50ක් පමණ සඳහා වෙන්කළ ප්‍රතිපාදන තුළින් 97% ප්‍රමාණයක් වැය කළේ කුමක් සඳහාද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බවට සඳහන් වෙලා තිබේ. ඒ කියන්නේ 2023 යෝජනා පිළිබඳව කිසිම තොරතුරක් නැහැ, කිසිම විනිවිද භාවයක් නැහැ. ඒ වෙන්කරපු මුදලෙන් 97% ප්‍රමාණය පිළිබඳ තොරතුරු. එසේම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කළ යෝජනා 25න් 17ක තොරතුරු නොමැති බව හෝ සොයාගත නොහැකි බව වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් රජය දැනුවත්ද? ඒ අනුව 2017 වර්ෂයේ 12%ක්ව තිබූ අයවැය සම්බන්ධ තොරතුරු නොමැති තත්ත්වය 2023 වර්ෂය වන විට 97%ක් දක්වා වැඩිවීමට හේතු කවරේද? ඒ සඳහා වගකිවී යුත්තන් කවුරුද? විශේෂයෙන්ම මම කියන්න කැමති අයවැයක ක්‍රෙඩිබිලිටි එක පිළිබඳ ලොකු වගකීමක් තිබෙනවා අයවැය ඉදිරිපත් කරන ආණ්ඩුවට. වගකීමක් තිබෙනවා, accountability එකක් තිබෙනවා. වගවීම, වගකීම, එහෙම නැතුව ඉතින් ඊළඟට ඉදිරිපත් කරන අයවැය ගැන වැඩි විශ්වාසයක් තියන්නට බෑ. ඒ වගේම විනිවිද භාවයක් තිබෙන්නට ඕන, පාරිදෘශ්‍ය භාවයක් තිබෙන්නට ඕන. ඉතින් මම ඉල්ලීමක් කරනවා ගරු මුදල් අමාත්‍යතුමා නම් මේ සභාවේ නැහැ. මුදල් අමාත්‍යතුමා නියෝජනය කරමින් මම හිතන්නේ රාජ්‍ය අමාත්‍යවරු දෙපළක්ම සිටිනවා. මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලීමක් කරා.
ගරු කතානායකතුමනි, ඉතා වැදගත් නමුත් ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් මෙතලා තියෙන්නේ. අපි ඒ සම්පූර්ණ විස්තර ටයික්මනි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මම කෙටි පැහැදිලි කිරීමක් 2023 අයවැය ලේඛනයේ ප්‍රතිඵල දායකත්වය පිළිබඳ පැහැදිලි කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න ඉතා වැදගත් මා හිතනවා. එයට පූර්ණ පිළිතුරක් ලබා දිය හැක්කේ 2023 වසර අවසන් වූ පසුවයි. රජයේ ආදායමෙන් 30%ක් බලාපොරොත්තු වන්නේ වසරේ අවසාන කාර්තව්‍ය වීම හා ඒ මත වියදම් රටාවද සකස් වීමට හේතුවයි. ඒ හැර මුදල් අමාත්‍යංශයට ඉතා කාර්යබහුල දිනයක් වූ ඊයේ දිනේ ලද මේ ප්‍රශ්න සඳහා සියලුම අමාත්‍යංශවලින් තොරතුරු රැස්කොට විස්තරාත්මක පිළිතුරක් ලබා දීම සඳහා කෙටි කාලයක් ලබා ගැනීමට සිදු වෙනවා. මොකද ඊයේ දවසේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට එළි වුණේ අමාත්‍යාංශයෙන් නිදි නොලබා එවැනි කාර්යබහුල දිනයක් නිසා තමයි මම සාධාරණ කාලයක් මේ සඳහා ඉල්ලන්නේ ඊයේ දවසේ. එසේවත් ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයේ වැදගත්කම නිසාම විස්තරාත්මක පිළිතුරක් ලබා දෙන තෙක් කෙටි පැහැදිලි කිරීමක් ඔබතුමාගේ අවසරය පරිදි මා ඉදිරිපත් කරනවා. එතුමා මෙසේ සඳහන් කිරීම ඊට හේතුවයි. වත්මන් රජය පසුගිය 2023 අය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා අද වන විට ඉටු කර ඇති බවක් නම් පෙනෙන්නට නැත. එසේම රජය නව වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය සාර්ථකත්වය අපේක්ෂා කළ හැකි වන්නේ පසුගිය අයවැය යෝජනාවලින් රජයට ඉටු කළ කාර්යන්හි රජයේ ඉටු කළ කාර්යයන්හි ප්‍රගතියේ ප්‍රමාණයට එතුමා කියන සඳහන් කර පරිච්ඡේදය මම සඳහන් කරේ. ගරු කතානායකතුමනි, අයවැය නැත්නම් විසර්ජන පනත රජයේ යම් වසරක මූල්‍ය කළමනාකරණ මෙහෙවීම හා මඟ පෙන්වීම පිළිබඳ ප්‍රධානතම නීතිය බව අපි දනිමු. ඒ අනුව 2023 වසරේ ආර්ථිකයට නීතිමය මඟ පෙන්වූ අයවැය යෝජනාවලින් ඇතු වූ ධනාත්මක ප්‍රතිඵල ලෙස 2023 වසර ආරම්භීමේදී මේ රට මුහුණ දුන් අර්බුදකාරී ප්‍රධාන ආර්ථිකමය දත්තා වර්තමානයේ ඒවැය ධනාත්මක තත්ත්වයන් පෙන්වා දීමට මම කැමැත්තෙමි. ආර්ථික වර්ධනය 2022 සිවිවෙනු කාර්තුවේ ඍණ 12.4 ගරු කතානායකතුමනි. 2023 දෙවන කාර්තුව තමයි දැනට අපි ගණනය කරලා තියෙන්නේ. මේ 12.4 ඍණවීම ඍණ 3.1කට අඩු වෙලා තියෙනවා. අප මේ ගත කරනුයේ 2023 සිවිවෙනු කාර්තුව පිළිබඳ ආර්ථික වර්ධනයේ නිශ්චිත ගණනයක් නොමැතිවත් බොහෝ විටේ ධනාගයක් වනු ඇතයි සැමගේ පිළිගැනීමයි. ගරු කතානායකතුමනි, විදේශ සංචිත ප්‍රමාණය 2023 දෙසැම්බර් ඩොලර් මිලියන 1898යි. 2023 සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 3500යි. උද්ධමනය 2023 ජනවාරි වන විට 51.7යි. 2023 සැප්තැම්බර් වන විට උද්ධමන වේගය 101.3යි. 51.7ක් වන උද්ධමන වේගය මේ මාස 9ක් තුළ 1.3කට අඩුවෙන්ද මේ අයවැය ලේඛනයේ තියෙන සුවිශේෂී ධනාත්මක කරුණු බලපෑ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ ගරු කතානායකතුමනි. මහා බැංකු පොලිය අනුපාත 2022 දෙසැම්බර් 9 පොලිය අනුපාතයේ 115.5යි. 2023 සැප්තැම්බර් වෙද්දී 9 පොලිය අනුපාතයේ 112යි. තැන්පතු පොලිය අනුපාතය 2022 දෙසැම්බර් 14.5යි. 2023 සැප්තැම්බර් වෙද්දී 111යි. ප්‍රාථමික ගිණුමේ ශේෂය අපිට ලොකුම ප්‍රශ්න වෙලා තියෙනවා. අපේ ආදායම් සහ වියදම් අතර පරතරය රැක ගැනීමට අපිට විශාල අවශ්‍යතාවයක් තියෙනවා. 2022 ජනවාරි සිට ජූලි දක්වා බැලුවොත් බිලියන 247.3ක් අපි ඍණ ප්‍රාථමික ශේෂයක් අපිට තියෙනවා. හැබැයි 2023 ජනවාරි සිට ජූලි දක්වා බැලුවොත් මේ බිලියන 247.3 ඍණ 27.4කට අඩු වෙලා තියෙනවා. වාර්ෂිකව බැලුවොත් 2022 3.7ක් ජලදේශ නිෂ්පාදන සාපේක්ෂව ඍණවුණු ප්‍රාථමික ගිණුමේ ශේෂය අපිට මේ වර්ෂයේ ඍණ 0.7කින් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක 90%ක වර්ධනාත්මක තත්ත්වයක්. රාජ්‍ය ආදායම බැලුවොත් ජලදේශ නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස 2022දී 8.2යි මුළු ආදායම. ඒ කියන්නේ රුපියල් බිලියන 2013ක්. 2023 වෙද්දී ඒක 8.2 10.1කට නැත්නම් රුපියල් බිලියන 2596ක් දක්වා 128.9ක වර්ධනයක්. මේ සියල්ල මේ මූල්‍ය නීතියේ ප්‍රතිඵල. බදු ආදායම ගලුවොත් මම මොන කිව්ව රාජ්‍ය ආදායම බදු ආදායම බැලුවොත් 2022දී 7.3යි ලෝකේ අඩුම ආදායම. දල්දේශී නිෂ්පාදන සාපේක්ෂව රුපියල් බිලියන 1751ක්. 2023දී රුපියල් 100ට බැලුවොත් 9.2ක් 7.3 9.2ක වර්ධනය වෙලා තිනවා. රුපියල් බිලියන 2596 දක්වා 148ක වර්ධනයක්. මෙහි ඍජු දායකත්වයේ නැත්නම් අයිතිය 2023 අයවැය යෝජනාවලියට හිමි වෙනවා ගරු කතානායකතුමනි. දැන් රුපියල් යගේ බැලුවොත් 2021 අගෝස්තු මාසෙ වෙද්දී ඩොලරයක් සඳහා රුපියල් 361ක් ගෙවුවා. 2023දී රුපියල් 321.58යි. දල දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ රුපියල් බිලියන 24148යි. 2023 බිලියන 28100යි. ඉතින් මේ සියලු ධනාත්මක කරුණුවල අයිතිය මේ කියන 2023 අයවැය ලේඛනයට ඍජුවම හිමි වෙනවා ගරු කතානායකතුමනි. මෙම කරුණු සාමාන්‍ය ජනතාවට වුවද ඉතා පැහැදිලිය. 2023 අයවැය යෝජනා ජාතික ආර්ථික ඉහළ ඔසවා ඇත. කෙසේ වුවත් විපක්ෂ නායකතුමාගේ විශ්ලේෂණය පෙන්වීම සඳහා නිතර එතුමා භාවිතා කරනු ලබන දත්ත සපයන විරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන තාක්ෂණික කරුණු පිළිබඳ විස්තරාත්මක පිළිතුරක් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙමි. ස්තුතියි.
ස්තුතියි. වරප්‍රසාද ප්‍රශ්නේ. ඔව් විපක්ෂනායකතුමා.
කතානායකතුමා සාමාන්‍යයෙන් මම 27 ප්‍රශ්නෙන් උද්ගත වෙන කරුණු පිළිබඳව වාද විවාදයකට යන්නේ නැහැ. නමුත් මේ කාරණාව පිළිබඳව ඇත්තටම මම කනගාටු වෙනවා. මුදල් අමාත්‍යතුමා ලබා දුන්නු පිළිතුර පිළිබඳව විශේෂයෙන්ම එතුමා සංචිත ගැන කතා කරා. එතුමා විනිමය අනුපාතය ගැන කතා කරා. එතුමා උද්දමනය ගැන කතා කරා. ආර්ථික වර්ධන වේගය ගැන කතා කරා. ඒ කිසිවක් පිළිබඳව නෙවෙයි මම ඇහුවේ. මම බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවේ. මම ඇහුවේ 2022 මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේ 2023 වසර වෙනුවෙන් තිබුණු යෝජනා වලින් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා තිබෙනවද, කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක නොකරලා තිබෙනවද කියන කාරණාව. ඉතින් ගරු කථානායකතුමනි, විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි මේ බජට් එකේ තියෙනවා, ඒකට කියනවා බජට් සයිකල් කියලා. බජට් චක්‍රය, බජට් ප්‍රෙපරේෂන්, බජට් ඔතරයිසේෂන්, බජට් එක්සිකියුෂන්, accountability and follow up. ඒ කියන්නේ අයවැය සම්පාදනය, අයවැය අනුමත කිරීම, අයවැය ක්‍රියාත්මක කිරීම, අයවැය අධීක්ෂණය. ගරු කථානායකතුමනි, මම හැන්සාත් ගත කරන්න කැමතියි, සභාගත කරන්න කැමතියි. අපි විපක්ෂ නායක කාර්යාලයේ පරිේෂණ අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් එක්ක එකහු වෙලා සමීක්ෂණයක් කරා 2023 අයවැය යෝජනා 77 පිළිබඳව. ඒ 77ෙන් 69කින් ප්‍රගතිය මෙන්න මෙහෙමයි. ඒ 77ෙන් 69ක් දිහා බැලුවහම ඒ 69 12ක තොරතුරු හෙළිදරව් කරලා නැහැ. ඒ කියන්නේ 117ක. එතකොට ව්‍යාපෘති 16ක පටන් අරගෙනක් නැහැ. 2023 අයවැය යෝජනා පටන් අරගෙනක් නැහැ. ඒ වගේම ව්‍යාපෘති 29ක, ඒ කියන්නේ 142ක ප්‍රගතිය 150ට අඩුයි. එතකොට ව්‍යාපෘති 12ක ප්‍රගතිය 150ට වැඩි. මම මේ කාරණාව කියන්නේ ගරු කථානායකතුමනි, 2023 අයවැය යෝජනා පිළිබඳ ප්‍රගතිය බලන්නට හදනවයි කියපු ආයතනයවත් හදලා නැහැ. එතකොට කොහොමද ගරු කථානායකතුමනි, දැන් මේ බජට් සයිකල් එකේ 2023 යෝජනාවල ප්‍රගතිය ඉදිරිපත් කරලා ඒකේ ඇත්ත නැත්ත දැනගෙන තමයි 2024 යෝජනාවල සත්භාවය, සත්‍යතාවය, විනිවිද භාවය, පිවිතුරු භාවය හෙළිදරව් වෙන්නේ. ඉතින් මම බොහොම ගෞරවයෙන් මං ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මෙතුමාගේ ගතියක් තියෙනවා, මේ මම දැන් උත්තරයක් දෙන්නම්, නමුත් සවිස්තරාත්මකව ඉදිරියට ඉදිරිපත් කරන්නම් කියලා. අර සවිස්තරාත්මක උත්තරය ඇත්ත වශයෙන්ම මේකේ ඉන්නේ නැහැ. හරි, ඕක මේ අර සීනිපදු වංචාව ගැනත් මං අහනකොට එහෙම සිද්ධ වුණා. එහෙම කරන්න එපා. මම බොහොම වගකීමෙන් මේක හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. තවත් තොරතුරු අවශ්‍ය නම් මම ඒක හැන්සාත් ගත කරන්නම්, සභාගත කරන්නම්. ඇත්ත කතාව ගරු කථානායකතුමනි, අපි විභාග කරපු යෝජනා 77ෙන් 69කම සම්පූර්ණතාවයක් නැහැ. මම තව විනාඩියක් ගන්නවා මේ ගරු කථානායකතුමනි ඔබතුමාගේ අවසරය මත මම පොඩි උදාහරණයක් කියන්නම්. ගරු අධ්‍යාපන ඇමතිතුමත් මේ ස්ථානයේ සිටිනවා. 2023 යෝජනා කරලා තිබුණා රුපියල් මිලියන 200ක් පළාත් සභා පාසල් 139ක, ජාතික පාසල් 23ක සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්න. මොකද්ද වෙලා තියෙන්නේ? රජයේ ප්‍රොවිෂන් එකවත් දාලා නැහැ. මුදල් වෙන් කරන එක නෙවෙයි, ප්‍රොවිෂන් එකවත් නැහැ. මම තව කාරණා කිහිපයක් කියන්නම්. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ increasing merit based admissions to state universities, කුසලතාව මත කේන්ද්‍ර කරගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කිරීම කෙරෙලා නැහැ. ඊළඟ එක quality assurance and accreditation board for the university degrees, ඒ කියන්නේ විශ්වවිද්‍යාල උපාධිවල තත්ත්වය සොයා බලන මණ්ඩලයක් බිල් එක පාස් කරලවත් නැහැ. Foreign scholarships for A-level qualified students and graduates. විදේශීය ශිෂ්‍යත්ව A-level සුදුසුකම් ලැබපු ශිෂ්‍යන්ට සහ උපාධිධාරීන්ට. තාම සාකච්ඡා අවස්ථාවේ තියෙනවා. එතකොට ගියවර අයවැය කතාවේ කිව්ව කරු කතානායකතුමනි ග්ලෝබල් ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි එකක් පටන් ගන්නවා කියලා. පටන් ගන්නෑ. මොකක්වත් කරලා නැහැ. එතකොට වෙනම ඉන්ස්ටිටියුෂන් එකක් හදනවා කිව්ව ලංකාවේ ඉතිහාසය හොයලා බලන්න. ඒක පටන් අරගෙනත් නැහැ. ඉතින් මම මේ කිව්වේ අධ්‍යාපන අංශයේ කොටස් විතරයි. ගරු කතානායකතුමනි 2024 අයවැය යෝජනා පිළිබඳව විශ්වාසයක් තබන්නට නම් අඩුම ගානේ 2023 යෝජනාවල සම්පූර්ණත්වයක් තියෙන්නට ඕන. එහෙම දෙයක් නැහැ. ව්‍යාපෘති 77කින් 69ක තියෙන්නේ බොහොම පසුබෑමට ලක්වුණු තත්ත්වයක්. ඒ ප්‍රශ්නේ අහුවහම අපේ රටේ මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් ගැන ඒ දත්ත ඉදිරිපත් කළා. සාර්වආර්ථික විචල්‍යයන් පිළිබඳ දත්ත ඉදිරිපත් කළා. එහෙම උත්තර දීලා බේරෙන්න එපා. ඒක වැරදි. මේ රටට බොරු කියන්න එපා. රට මංමුලා කරන්න එපා. 2023 අයවැය කතාවේ එවකට මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු යෝජනා වලින් කොච්චරක් පටන් ගන්න තිබෙනවද, කොච්චරක් සම්පූර්ණ කරලා තිබෙනවද, ඒවයේ ප්‍රගතිය මොකද්ද කියන එක ගැන ඔබතුමා කිව්ව මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිතුමන්ලා බොහොම මහන්සි වෙලා ඉන්නේ ඊයේ. ඒක වෙන්න පුළුවන්. හැබැයි මම අහන්න කැමතියි ඔබතුමාට 2024 යෝජනා හදන්නට ඉස්සෙල්ලා 2023 යෝජනා පිළිබඳ ප්‍රගතිය බලන්න නැද්ද? ඒක හොයලා බලන්න නැද්ද? ඒක කරලා ඒකේ අඩුපාඩුකම් වලින් මොනවා හරි පාඩම් ඉගෙනගෙන නේද 2024 යෝජනා සකස් කරන්නට ඕනේ. එහෙනම් ඔබතුමන්ලාගේ ඉවැලියුේෂන් කියන එක ගැන සම්පූර්ණ අසාර්ථක භාවයක් තියෙනවා. ඉවැලියුේෂන් උත් නැහැ, මොනිටරින් උත් නැහැ, ඊට පස්සේ ෆීඩ්බැක් එහෙවුත් නැහැ. ඉතින් මම මේ කාරණා ටික ඉදිරිපත් කරනවා. මේක බරපතල තත්වයක්. 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අන්ත දුර්වල ප්‍රතිපත්තියක් රජය අනුගමනය කළ තිබේ.
වරප්‍රසාද ප්‍රශ්නේ චමින්ද විජේසිරි මැතිතුමා. කිරියල මැතිතුමා,
මම උසස් අධ්‍යාපන ඇමති කාලේ ලෝක බැංකුවෙන් ග්‍රාන්ට් එකක් අරගෙන විශ්වවිද්‍යාලවල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය හදන්න මම පරතක් හදලා තිබ්බා. ඒක අවසන් කළා තිබ්බා. නමුත් ආණ්ඩුව වෙනස් වුණයින් පස්සේ දැන් මේ පසුගිය අවුරුදු 3-4 ඇතුළත ඒ පරත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද මේ මෙතුමා උසස් අධ්‍යාපනය ඇමතිතුමනි මම හිතන්නේ මේ ඇතකදී. නමුත් මම පරත හදලා තිබ්බේ.
ඔව් අධ්‍යාපන
කරු විපක්ෂ නායකතුමා අවධානය යොමු කරපු අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු සියල්ලටම මම අධ්‍යාපන අමාත්‍යාංශ කමිටු අවස්ථාවේදී පිළිතුරු දෙන්නම්. ඒකේ තව කරුණු ටිකක් ගන්න තියෙනවා. මම දැනට දන්න කරුණු කීපයක් තියෙනවා. ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිඩිටේෂන් එක මේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලයට ඇවිල්ලා නීති කෙටුම්පත් සම්පාදකට ගිහිල්ලා කෙටුම්පත් අවස්ථාවේ තියෙනවා. ඔබතුමා කියන එක නෙමෙයි, ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිඩිටේෂන් අපේ විපක්ෂ නායකතුමා මතක් කරපු එක. සාමාන්‍යයෙන් අපේ අධිකරණ ඇමතිතුමත් ඉන්නවා. එතන පැහැදිලිව කියන්න ඕනේ පසුගිය මාස 14ක 15ක කාල සීමාවක් තුළ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ සහයෝගය ඇතුළු සමහර පනත් අපි සම්මත කළා. ඇන්ටි කරප්ෂන් බිල් එක, ඊළඟට කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක දැන් සම්පූර්ණ කරලා අවසන් කරලා තිනවා. පනත් ගණනාව මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කළා. සා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් තියෙනවා. නීති කෙටුම්පත් කිරීම කියන එක සුළු පහසු කාර්යයක් නෙවෙයි. ඒක වෙනම කලාවක්, වෙනම ආර්ට් එකක්. ඕනෙම නීතිඥයෙකුට ඇවිල්ලා නීති කෙටුම්පත් සම්පාදනයක් කරන්න බෑ. ඒක නිසා ඒක යම් කල්ගතවීමක් තියෙනවා. මේ සැරේ විතරක් නෙවෙයි, ඉතිහාසය ගත්තාම කෙටුම්පත් කිරීමේදී සෑහෙන කාලයක් ගත වෙනවා. නමුත් උපරිම උත්සාහයක අධිකරණ අමාත්‍යාංශය දරලා තමයි පහුගිය කාලේ 50 ගණනාවක් අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒක තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය, ව්‍යවස්ථාදායකය, ව්‍යවස්ථා සම්පාදනය කිරීම, සංශෝධනය කිරීම. ඉතින් ඒක නිසා ඒ පැත්ත අපි කරගෙන යනවා. ඒ වගේම මම අනිකුත් කරුණු සම්බන්ධයෙන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශ කාර්යක සභාව අවස්ථාවේදී සවිස්තර වාර්තාවක් දෙනවා. මම ලබන 24 වෙනිදා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සීලු දෙනාට මම විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් 23 ප්‍රගතිය සහ 24 යෝජිත දේවල් සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන්න කටයුතු කරගෙන
යනවා. අධිකරණ ඇමතුමා,
ගරු කතානායකතුමනි, නීති කෙටුම්පත් සම්පාදක සම්පාදනය පිළිබඳව සඳහන් කරපු නිසා මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා උසස් අධ්‍යාපන මැතිවරයා විදිහට ඉන්න කාලේ ස්ටෑන්ඩර්ඩ් ඇන් ඇක්‍රෙඩිටේෂන් බිල් එකක් හැදුවා. ඊට පස්සේ මම ඒක ඉදිරියට අරගෙන ගියා. ඒ අතරතුර ඊට පස්සේ මම හිතන්නේ ගරු රවු ෆකින් ඇමතිතුමත් ඒ කාරණේ අරගෙන ගියා. ඒ අතරතුර ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවෙන් උසස් අධ්‍යාපනයේ අවස්ථාව පුළුල් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තීරණකාරක සභාවක් පත් කළා. ඒ සභාපතිවරයා විදිහට මම කටයුතු කරා. ගරු රවු ෆකින් ඇමතිතුමා, ගරු ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා ඇතුළු සියලු පක්ෂ නියෝජනය කරමින් අපි මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දීලා තියෙනවා. එතකොට ඒකෙදී අපි යෝජනා කරලා තියෙනවා ගරු කතානායකතුමනි, අපි මේක මාස 6කට වැඩි කාලයක් අධ්‍යයනය කරලා මේ සියලු සමාජිකවරු එකතු වෙලා හදපු වාර්තාවක්. මේ quality assurance and accreditation කියන එක වෙනම ආයතනයකින් කිරීම සාර්ථක නැහැ කියලා. ඒ නිසා අපි සමස්ත ප්‍රතිසංස්කරණයක් යෝජනා කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට විශ්වවිද්‍යාල සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. එතකොට මේ කොමිෂන් සභාවේ ආයතන ඒකක හතරක් විදිහට ක්‍රියාත්මක වෙන්න, එකක් රාජ්‍ය විශ්වවිද්‍යාල, අනිත් එක රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ වෘත්තීය විශ්වවිද්‍යාල. දැන්ට තියෙන වෘත්තීය පුහුණු අධ්‍යයනය කියලා තියෙනවා. ඔකට පිළිගැනීමක් නැහැ, කවුරුවත් උවට යන්නේ නැහැ. නිසා ඒක අසාර්ථකයි. නිසා ඒගොල්ලන්ටත් උපාධි මට්ටමේ පිළිගැනීමක් ලැබලා වෘත්තීය විශ්වවිද්‍යාල මේකට ඇතුල් කරලා තියෙනවා තුන්වෙනි එකකේ විදිහට. හතරවෙනි එකකේ විදිහට අපි යෝජනා කරලා තියෙනවා quality assurance, තත්ත්ව පරීක්ෂා කිරීම ගරු කතානායකතුමනි පිටස්තරයකට කරන්න බෑ. ඒක ඇතුලේදී අභ්‍යන්තරයේම සිද්ධ වෙන්න ඕන quality assurance එක. එතකොට තමයි ඒක ගුණාත්මක භාවය රඳවගන්නේ. හැබැයි accreditation එක, ප්‍රතිතනය කියන එක මේ ආයතනයට තනියම කරන්න ගියොත් ඒක හරි විදිහට කෙරෙන්නේ නැහැ. ඒක නිසා මේ සියලු අධ්‍යාපන ආයතනවල ප්‍රතිතනය නැත්තම් accreditation එක සම්බන්ධව වෙනමම ආයතනයක් සකස් කරන්න අපි නිර්දේශ කරලා තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඊයේ ගරු ජනාධිපතිතුමාගේ අයවැය ලේඛන කතාවෙදිත් පවා සඳහන් කරේ එය මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තමුන්නාන්සේලාගේ සහභාගීත්වයේ අදහස් අරගෙන නීතියක් බවට පරිවර්තනය කරගමුයි කියන එක. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
මුදල් එමතුමා.
කතානායකතුමනි, මම විශේෂයෙන් මේ සඳහන් කරා මේ ප්‍රශ්නයට පිළිතුරු අපිට සවිස්තරව ලබා දෙන්න පුළුවන් වෙන්නේ වසර අවසානයේ කියලා. මොකද අපේ රටේ තියෙන ආදායම් රටාවන තමයි වියදම් රටාව පෙළගැස්වෙන්නේ. නමුත් එතුමාගේ ප්‍රශ්නය ඉතාමත් වැදගත්. මේ වෙරිටේ රිසර්ච් ආයතනයත් හැම විටකම බොහොම ඍණාත්මක තොරතුරු විශ්ලේෂණය කරන එක, ඒකත් ඉතාම වැදගත්. මොකද ඍණාත්මක දේ අපි දැකිය යුතුයි එතුමා වාගේම. මේ ඒ නිසා මම ලබන අඟහරු අද හරියට සත්‍යයෙන් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගරු කතානායකතුමනි මම පෙන්වා දුන්නේ මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි ධනාත්මක සාර්ව ආර්ථිකය. ඒ කරුණ ටික මම පෙන්වා දුන්නේ මේ අපි 2003 අනුමත කරගත්ත අයවැය ලේඛනයේ ප්‍රතිඵලය තමයි මේ සංඛ්‍යා ලේඛන. ඒවා අපි හොයන්න ඕනේ. හැබැයි අවසානයේ ධනාත්මක සාර්ව ආර්ථික ප්‍රතිඵලයක්. අන්න ඒ කරුණ ටික තමයි මම පෙන්වා දෙන්න උත්සාහ කරේ. බොහොම
ස්තුතියි. ප්‍රශ්නයකටමා.
ගරු කතානායකතුමනි, මම නැවතත් කියන්න කැමතියි සාර්ව ආර්ථිකයේ පිළිබඳ නෙවෙයි මම විස්තර විමසුවේ. මම විමසුවේ 2023 යෝජනා කරපු අයවැය යෝජනා වලින් කීයක් පටන් ගත්තද, ඒ වගේ ප්‍රගතිය මොකද්ද, වර්තමාන තත්ත්වය. අවුරුදු අවසන් වෙනකන් ඉන්නට ඕනේ නැහැ වර්තමාන ප්‍රගතිය කියන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විශ්ලේෂණය නැතුව මම තර්කයක් ඉදිරිපත් කරනවා. කොහොමද 2024 යෝජනා හැදුවේ? කොහොමද 2024 බජට් එක හැදුවේ? 2023 ප්‍රගතිය ධනාත්මක පැත්ත, ඍණාත්මක පැත්ත පිළිබඳව විශ්ලේෂණයක් කරලා මේවා තමයි අපි අපේ achievements, අපි දිනාගත්තු දේ, මේවා තමයි අපිට භාගයක් කරන්න පුළුවන් වුණේ, 75% කරන්න පුළුවන් වුණේ, 25% කරන්න පුළුවන්. එහෙම විශ්ලේෂණයක් කරලා තමයි 2024 අයවැය යෝජනා හදන්නට ඕන. එතකොට තමයි ක්‍රෙඩිබිලිටි එකක් එන්නේ. එතකොට තමයි විශ්වාසනීයත්වයක් එන්නේ. දැන් ඔබතුමා මේ සුසිල් ප්‍රේමජන්ත මැතිතුමා මේ නීතිය හැදීමේ කලාව ගැන කිව්වා. ඔව්, එහෙම කලාවක් ඇති. නමුත් මේ පාර්ලිමේන්තුව හරහා රටේ ජනතාවට මොනම කලාවක් නැතුව ඇති තතු සත්‍ය දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථාවකදී මම මුදල් ඇමතුමත් එක්ක මම විවාදයකට යන්නේ නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව මේ වார்த்தාව ඉදිරිපත් කරලා රටට හෙළිදරව් කරන්න 2023 යෝජනාවලින් ඕ යෝජනාවල ප්‍රගතිය, වර්තමාන ප්‍රගතිය
විශ්මවිස්තුති.
අවසාන පැහැදිලි කිරීමක් ඉතා කෙටියෙන් එතුමා කියන කාරණා හැබෑව. ඒක සංඛ්‍යා ලේඛන මත හොයා බැලීම කළ යුතුයි. හැබැයි මේ එතුමාගේ මේ සඳහනේ තියෙනවා ඉදිරිපත් කරනු ලැබුණු අයවැය සාර්ථකත්වය අපේක්ෂා කළ හැකි වන්නේ පසුග අයවැය යෝජනාවලින් ඉටු කළ කාර්යයන්හි ප්‍රගතිය. ඉතින් මම මේ කිව්වේ ගරු කතානායක එතුමා කියන කාරණාව ඇත්ත. අපි ඒකට තොරතුරු හපයන්න ඕනේ. හැබැයි මම එතුමාගේ මතෙම ඉන්නේ නැහැ. මම කියනවා අවසාන වශයෙන් ජනතාවට අවශ්‍ය සාර්ව ආර්ථික ප්‍රගතියක් තමයි අයවැය ලේකේ යෝජනාවල තුලින්. අන්නේ ලැබිච්ච ප්‍රගතිය පෙන්වා දෙන්න මම අද උත්සාහ කරා. හැබැයි එතුමාගේ ප්‍රශ්න සියල්ලටම ලබන ගහරුවාද පිළිතුරු දෙන්න මම සූදානම්.
ඔව් බඳුළු මොනවද නැහැ එතුමා.
රුගතනායකතුමනි අනුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම මේ ගරු සභාවට පැවරෙන නිසා විපක්ෂ නායකතුමා ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළේ. නමුත් අපි මේක ගරු අග්‍රාමාත්‍යතුමත් මමත් එවකට සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුත් කතානායකතුමාට පැමිණිල්ලක් ලෙසත් ඉදිරිපත් කළා. අයවැය ලේකනේ ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ එක් එක් යෝජනා පිළිබඳ ඉතා විශාල වැරැද්දක් සහිතව අයවැය යෝජනා ඉදිරිපත් කළා කියලා මම උදාහරණයක් ලෙස සඳහන් කළොත් ඒ වෙලාවේදී අපි පෙන්වලා දුන්නා මේ පූර්ණ කාලීන ගුරු පුහුණු වැඩසටහන සඳහා අයවැය වෙන් කළ බිලියන 1000ක් වියදම් කළේ 84.18% ප්‍රගතිය. ග්‍රාමීය ප්‍රදේශවල ගුරු නිවාස හා ගුරු විවේකාගාර ආදී ඉදිකිරීමට 2000යි වෙන් කළේ 27යි මේ වියදම් කළේ 101යි ප්‍රගතිය. ප්‍රාථමික ද්විතීක පාසල්වල සනීපාරක්ෂක ජලපාසුකම් සැපීමට 4,017යි වියදම් කළේ 143යි. ජාතික පද්ධති මගින් සූර්ය බලශක්ති විදුලි නොමැති පාසල් වලට විදුලිය ලබා දීම 200යි වියදම් කළේ 128යි. දිවයිනේ ප්‍රාථමික පාසල් 3,577ක් වැඩි දියුණු කිරීමට මිලියන 10,000යි වියදම් කළේ 1,611යි 116යි ප්‍රගතිය. ද්විතීක පාසල් 1000ක් සඳහා ක්‍රියාකාරී කාමර විද්‍යාගාර බහුමාධ්‍ය කාමර මේ ඉලෙක්ට්‍රොනික කියවීමේ පාසුකම් ලබා දීම මිලියන 1,500යි වියදම් කළේ 710යි 105යි ප්‍රගතිය. කිසිදු පාසුකමක් ලබා නොදී නොසලකා ඇර තිබූ පාසල් 1,360ක පාසුකම් ගුණාත්මක බව වැඩි දියුණු කිරීම 3,000යි මිලියන 30,000යි වියදම් කළේ 1,207යි 104යි ප්‍රගතිය. මම මේක අච්චු ගාලා තියෙනවා අයවැය යෝජනා මිත්‍යාව සහ යථාර්ථය කියලා මම මේ පොත සභාගත කරනවා.
හරි බොහොම ඉතින් චමින්ද විජේසිරි මහත්මයා දැන් මේක මෙතන ඉවර කරමු විපක්ෂ නායකතුමා. දැන් පැය භාගයක් ගත්ත මේ වැඩිට. ඔව්.
අර කතානායකතුමනි බන්දුළු ගුණවර්ධන මැතිතුමා ඒ පොතේ ඔබතුමා ලියපු පොතේ සඳහන් කරලා තිබෙනවා ඇලොකේට් කරපු ගාණයි වියදම් කරපු ගාණයි ප්‍රගතියයි. ඔව්. එතකොට එතුමා ඒ දේ කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා. දැන් ඔබතුමාගේ ජනාධිපතිතුමා. දැන් ඉන්න ඔබතුමාගේ ජනාධිපතිතුමාගේ ඒ යහපාලන අග්‍රාමාත්‍ය කාලවකවානු තුල ආණ්ඩුවේ ප්‍රගතිය. ඉතින් මම ඔබතුමාට කියන්නේ අපි ඉන්නේ මෙතන මේ ඉතිහාසයේ වැරදි ආපහු ක්‍රියාත්මක කරන්න නෙවෙයිනේ. අපි ඉන්නේ වැරදි හදාගෙන ඉදිරියට යන්න. අපි ඉන්නේ බංකොලොත් රටක මේ බංකොලොත් භාවයේ මං අවසාන වශයෙන් මෙන්න මේක කියනවා. ගරු කතානායකතුමනි මෙන්න මේක හොඳට අහගන්න. දැන් බලන්න 2023 යෝජනා කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ෆෝ ක්ලයිමට් චේන්ජ්. හරි? 100 මිලියන් ඇලොකේට් කරලා තියෙනවා. කිසිම ප්‍රෝග්‍රෙස් එකක් නැහැ. මේ අවුරුද්ද ඇලොකේෂන් එකකුත් නැහැ. හැබැයි මේ අවුරුද්ද යෝජනා කරනවා කතාව. ඩෙවලොප්මන්ට් ඔෆ් ද ඉන්ලන්ඩ් ෆිෂරිස් ඉන්ඩස්ට්‍රි. ගිය අවුරුද්ද ඇලොකේට් කරලා තියෙනවා මේ මම කියන්නේ ප්‍රොපෝසල් නම්බර් 37 100 මිලියන්. ඒකට ආපහු මේ අවුරුද්දේ තව 200ක් දාලා තියෙනවා. ඒ අවුරුද්දේ මේ 2023 ක්‍රියාත්මක කළා නැහැ. establish a national productivity commission. ඒකට වෙන් කළා තියෙනවා මිලියන 100ක්. ඒක එදා 2023 ප්‍රොපෝසල් නම්බර් 78 මොනෝකක් පටන් අරන් නැහැ කරලා නැහැ. ඒකට වෙන් කළා තියෙනවා 150ක් මේ අවුරුද්දේ. ආපහු මේ ඔක්කොම රිපීට් යෝජනා. ඒ කියන්නේ 2023 දාලා පටන් ගන්නෙත් නැතුව සල්ලිත් වෙන් කරලා කිසිම ප්‍රගතියක් නැහැ. ආපහු රිපීට්. මම තව රිපීට් එකක් කියන්නම්. ට්‍රේනින් ඔෆ් යූත් ෆෝ ෆොරින් එම්ප්ලොයිමන්ට්. ඒකට වෙන් කරලා තියෙනවා මිලියන 50ක්. මේ 2023 යෝජනා මොනම දෙයක්වත් කරලා නැහැ. මේ අවුරුද්ද රිපීට් කරලා ගහලා තියෙනවා මිලියන 150ක්. ඉතින් මම මේ කියන්නේ පැහැදිලිවම මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම සභානායකතුමා, අගමැතිතුමා මම යෝජනා කරනවා අලුත් ක්‍රමවේදයක්. ඇලොකේට් කරපු අමවුන්ට් එක දාන්න. ඇලොකේට් කරපු අමවුන්ට් එකෙන් ට්‍රෙෂරි එකෙන් යවපු ඉම්ප්‍රෙස් එක දාන්න. මොකද එතකොට අදාළ ඇමතිවරයාටත් සාධාරණත්වයක් එනවා. ඇලොකේට් කරපු අමවුන්ට් එක ඉම්ප්‍රෙස් එක දාන්න. ඒවපු ඉම්ප්‍රෙස් එකේ ෆයිනෑන්ෂල් ප්‍රෝග්‍රෙස් එකයි, ඒ කියන්නේ මූල්‍ය ප්‍රගතියයි, ෆිසිකල් ප්‍රගතියයි, භෞතික ප්‍රගතියයි, ඒ විදිහට අලුත් ක්‍රමයකට යන්න, එහෙම නැතුව බොරුවට මේ අයවැය කතාවේ ටොම්පච යෝජනා ඉදිරිපත් කරන්න නැතු, ඒකයි මගේ යෝජනා.
හරි බොහොම ස්තුතියි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා. ඔව්
මම බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා සහ මුදල් ඇමතිවරයා 60-95 සිට 2000 දක්වා අයවැය පහක් ඉදිරිපත් කළා. ඒ කාලේ ඉඳලම මේ මේ කොහොමද ඇලොකේෂන් එක දෙන්නේ, ඉම්ප්‍රෙස් එක කොච්චරද, ඒකේ ප්‍රගතිය කොච්චරද කියන එක තමයි අපි හැමදාම හදන්නේ. මේ අවුරුද්දේ වෙන්කර ප්‍රමාණය මෙච්චරයි, ලැබුණේ මෙච්චරයි, කෙරිච්ච වැඩ ප්‍රමාණය මෙච්චරයි. ඒ විතරක් නෙමෙයි, මම පශ්චාත්පාදි කරද්දි කෝපරේට් ප්ලෑනින් කරලා තියෙනවා. ඒක නිසා මම ඔබතුමාට කිව්වේ ඒකයි, 24 වෙනිදාට මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර 4ෙම ඔය කිව්ව ආකාරයේ ෆෝමැට් එකට තමයි මම කරුණු ඉදිරිපත් කරන්නේ.
හරි, බොහොම ස්තුතියි.